ऑनरेबल जी एडपी सर
गरु गरु कथा नायक तुमने गरु सौख्य अमति ने विसेन इदिरीपात करने लाद गैसेट निवेदन देख पिलिबंद विवाद ऐट संबंध भी मट अवस्था वाले भी में कहना माइकामत මේ රෙගුලාසියේ මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමේදී ගරු පවිත්‍රා දේවී වන්නේ ආරච්චි සෞඛ්‍ය ඇමතිනියට ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි තාමත් පැහැදිලිව මේ රටට වඩා වඩා වෛද්‍යවරුන් අවශ්‍යයි. අද වෛද්‍යවරුන් සිටින සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. හැබැයි ඒ සංඛ්‍යාව වැඩි කරන අතර අපි වග වග බලා ගන්න ඕනේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ මේ මට්ටමටම පවත්වාගෙන යෑමට කිසිම අඩුපාඩුවක් නැතිව. දැන් මේ වර්ෂයේ ගරු කතානායකතුමනි අපි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඒ කියන්නේ ජනවාරි මාසයේ අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 41,500. ගිය අවුරුද්දේ ඇතුළත් කළේ 30,000. ඒ කියන්නේ 10,500ක් වැඩි කරනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව. කාලෝචිතයි. ඒක කළ යුතුයි. ඒ වගේම වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙන ශිෂ්‍යයන් ගැන කතා කරනවා නම් 371ක්. ගිය අවුරුද්දේක සංසන්දනය කරනකොට මේ අවුරුද්දේ 371ක් වෛද්‍ය පීඨවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත්
කරනවා. ඔබතුමා දන්නවා මේ ගියවර ඒ ලෙවල් විභාගයේදී අර අවුරුදු පහකට වතාවක් විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොටගෙන පළමුවර ලිවීමේ කණ්ඩායම සහ දෙවෙනිවර ලිවීමේ කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදු වෙනවා. දැන් ගරු කතානායකතුමනි මේ පිළිබඳ අධිකරණෙත් නඩුවක් විභාගයට ලක් වෙමින් තිබෙනවා. එෙහිදී ප්‍රශ්න කීපයක් මතුවලා තිබෙනවා. උදාහරණයකට ඔබතුමාට මා කිව්වොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි වර කිවීමේ ළමයිගේ ප්‍රමාණය තෝරාගෙන තියෙන වෛද්‍ය පීඨ සඳහා 98ක් ජොන්ස්ටන් ඔබතුමා දන්නවා ඇති. ඒ වගේම පළවෙනි වර ළමයි 34යි. ඒ වගේම ගත්තොත් කළුතර දිස්ත්‍රික්කයේ ඊටත් වඩා ඒ ප්‍රතිශතය වෙනස් වෙලා තිබෙනවා. කෑගල්ල මහනුවර පොළොන්නරුව වගේ. එනිසා මේ පළමුවර ලියන කණ්ඩායම ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ගරු කතානායකතුමනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමුවර ළමුන්ගෙන් තෝරාගෙන තිබෙන 34යි වෛද්‍ය පීඨ සඳහා. ඒ කියන්නේ 25%කට ආසන්න ප්‍රමාණයක්. දෙවැනි වර හා සංසන්දනය කළ බලනවා. ඒකදී ගරු කතානායකතුමනි එකක් මේ ලකුණු මට්ටම එලි දැක්වුවේ ඒ ලෙවල් විභාගවලට පසුව. එතකොට ඒ නිසා ඒ ළමයි බලාපොරොත්තු වුණ විදිහට Tamanට වෛද්‍ය පීඨ ලැබේවි කියලා. ඒ නිසා වුන් දෙවෙනි වර විභාගයට ඇප්ලිකේෂන් දැම්මෙත් නැහැ. මොකද ඔවුන්ගේ සමාර්ථය ඉහළ තිබෙන නිසා. ඒ වගේම KDU වෛද්‍ය පීඨයට මා දාන්න එක දරුවෙක් ඉන්නවා. ඇය පළවෙනියට තේරුණා. එහෙත් ඇය කල්පනා කරා වෛද්‍ය පීඨයට ඇයි සුදුසුකම් ලබා ගත හැකි වේවි කියලා. ඇය ඒකට ගියෙත් නැහැ. ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ 38 වෙනි දරුවා. මේ රෑන්කින් වල. එතකොට 60 දෙනෙක් ගත්තු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු වර ලියපු ළමුන් 60 දෙනාගේ ගරු කතානායකතුම වෛද්‍ය පීඨ තීරලා තිබෙන 34 දෙනයි. ඒ වගේම ඒ 60 දෙනා ඇතුලෙන් දෙවැනි වර විභාගයට පෙන්ලා හිටින 4 දෙනයි. එතකොට ළමයි 22ක්ම දෙවැනි වර විභාගයට ඉල්ලුම් කරලත් නැහැ. ඒ වගේම සමහර ළමයි ඉන්නවා ඔවුන් ඇප්ලිකේෂන් දාලා තියෙන වෛද්‍ය පීඨයට පමණයි. ඒ නිසා වෙන කිසිදු පාඨමාලාවකට ඇයට හෝ ඌට සුදුසුකම් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා ගැටලු කීපයක් මතු වෙනවා. එක ලකුණු මට්ටම එලි දැක්වීම උසස් පෙළ විභාගවල ඇප්ලිකේෂන් දෙවැනි වර ඇප්ලිකේෂන් කැඳවීමට පෙර සිදු කිරීම නිසා ඒ ළමයට ඇති වී තිබෙන අසාධාරණ. දෙක තමන් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා වේ කියන බලාපොරොත්තුවේ යුතුව වෛද්‍ය පීඨ පමණක් තමන්ගේ තෝරා ගැනීම ලෙසට ඇතුළත් කිරීම. තුන්වෙනි කරුණ ගරු කතානායකතුමනි වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට නොහැකි වීම හේතු කොටගෙන ඒ ළමයට ඇති වී තිබෙන ගැටලුව. ඒ නිසා ගරු ඇමතුමා දන්නවා ඇති මා ලේකම්තුමත් එක්කත් මේක සාකච්ඡා කරා ඔබතුමාගේ අමාත්‍යංශයේ. එනිසා මේ පිළිබඳව නම් ඉක්මන් වැඩිහත් වීමක් කරන්න ඕනකම තිබෙනවා. මොකද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලකුණු 34 ගත්තු දැරිවිය මා දන්නවා. ඇය ගරු කතානායකතුමනි වෛද්‍ය පීඨේ විතරයි ඉල්ලලා තිබෙන්නේ. ඇය දෙවෙනි පර විභාගෙ ලිව්වෙත් නැහැ. දෙවෙනි වර විභාගෙට ඉල්ලුම් පත්‍ර කැඳවුවෙත් නැහැ. වෛද්‍ය පීඨේ පමණයි කැඳවලා තිබෙන්නේ. හැබැයි රෑන්කින් වල පළමු ලකුණු මට්ටමේ ඇය 37 වෙනි ස්ථානයේ ඉන්නවා. ඈතට විශ්වවිද්‍යාලයක් නැ ඇගේ මානසිකත්ව කුමක් වේවිද ඒ නිසා දරුවන් විශාල මානසික බිඳවැටීම ලක් වී තිබෙනවා මේ කොතනින් කෙලවෙවිද කියන සැකයක් මතුවලා තිබෙනවා ඒ නිසා මා හිතනවා අධ්‍යාපන මා ලේකම්තුමත් එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කරා ඔබතුමා ඉක්මනින් මැදිහත් වෙලා මේ දරුවන්ට සාධාරණ කිට්ටු කරලා දෙන්න කියන ඉල්ලීම තමයි ගරු කථානායකතුමනි මා ඉදිරිපත් කරන්නේ
ගරු කථානායකතුමනි ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ පිළිබඳව මම සම්පූර්ණ වාර්තාවක් ඇඳවලා තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාගෙන් එයාගත් තීරණය ඒකට පදනම කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමා දන්නවා ඇති මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විස්තර සහිත දීර්ඝ නඩු තීන්දුවකුත් තියෙනවා ඒ 2012 වර්ෂයේ අග්‍ර විනිශ්චයකාරතුමා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තව විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලක් මේ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කළා කියනවා ඒ නඩු තීන්දුව පමණක් නෙමෙයි නඩු තීන්දුව මෙන්න මේ විදිහට ක්‍රියාත්මක කරන්නයි කියලා විස්තරසහිත නිර්දේශات ඉදිරිපත් කළා කියනවා ඉතින් ඒ සියල්ලක්ම සැලකීමට භාජනය කළා මම මේ ගැන අවධානය යොමු කිරීමට සූදානම් දැන් ගරු කථානායකතුමනි එතකොට 371ක් වැඩිපුර වෛද්‍ය පීඨවලට අපි ඇතුළත් කරනවා හැබැයි මේකෙන් සම්පූර්ණ ප්‍රයෝජනය අපේ රටට ලැබෙන්න නම් මේක සීමා කරන්න හොඳ නැහැ කොළඹට හා මහනුවර අපි හිතන්න ඕනේ අනිත් විශ්වවිද්‍යාල ගැන ළඟදී ඇතිවෙච්ච විශ්වවිද්‍යාල ගරු සෞඛ්‍ය ඇමතිනිය හා මම පසුගිය සතියන්තයේ ගියා සබරගමු විශ්වවිද්‍යාලයට සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හොඳ අනාගතයක් තියෙනවා අපි හිතන හැටියට හැබැයි රජයේ අනුග්‍රහය මැදහත් වීම ඉතාමත් වැදගත් එම නිසා විශාල මුදලක් ඒ සම්බන්ධයෙන් වෙන් කළා අපි උත්සාහ දරනවා සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ යටිතල පහසුකම් සෑහෙන ප්‍රමාණයකට වර්ධනය කිරීමට අපිට පුළුවන් වෙලා තිබෙනවා ඒ සඳහා සෞඩි අරමුදලෙන් විශාල මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා භාණ්ඩාගාරයත් ඒ සමග එක්කාසු වෙලා ඒ වැඩ කටයුතු ඉතාමත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යාමට අපි අදහස් කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේත් වෛද්‍ය පීඨයක් ඇති කිරීමට අපි පසුබිම සකස් කරලා තිබෙනවා. බදුල්ල රෝහලේ මහාචාර්ය ඒකකයක් ඇති කළා. එතකොට සබ් ස්පෙෂලිටීස් විශේෂඥ ක්ෂේත්‍ර පිළිබඳ ඒ වැඩ කටයුතු ශක්තිමත් කිරීමේ අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් තිබෙනවා. එතකොට රත්නපුර රෝහල, බදුල්ල රෝහල, තව දියතලාව හා මහියංගන හොඳ රෝහල් තියෙනවා. එතකොට මේ සියල්ලක්ම දියුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළා තියෙනවා. ගත වශයෙන් ගරු කථානායකතුමනි බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගිය අවුරුද්දේ ශිෂ්‍යයන් 165ක් ඇතුළු වුණා අනිත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල. ඉතින් ඊට වඩා හුඟක් ප්‍රයෝජනවත් බදුල්ලේම මොනරාගල ප්‍රදේශයේම විශ්වවිද්‍යාලයක් ඇති කළා. ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ පහසුකම් සපයා දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් ප්‍රයෝජනවත් හා කාලෝචිතයි කියලා අපි විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් අපිට තියෙනවා ඉතාමත් වටිනා අත්දැකීම්. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැදුවයින් පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොළඹට පරීක්ෂණ සඳහා එන පිරිස 70%කින් අඩු වෙලා තිබෙනවා. ඒතොර අනවශ්‍ය වියදම් දරමින් කොළඹට එන්නේ නැතුව අනුරාධපුරයෙන් රජරට වෛද්‍ය පීඨය නිසා ඒ විශාල සහනයක් ලැබිලා තිබෙනවා අනුරාධපුර ජනතාවට. ඉතින් මේ විදිහට වෛද්‍යවරුන් වඩා බිහි කිරීම පමණක් නෙමෙයි තුලනාත්මකව ඒගොල්ලෝ දිවයින පුරා බෙදෙන ක්‍රමයක් මම හිතන්නේ ඉතාමත් අවශ්‍යයි කියලා අපි හිතනවා. හැබැයි එසේ කරන අතර වෛද්‍යවරුන්ගේ ස්ටෑන්ඩර්ඩ් එක ප්‍රමිතින් ඒ විදිහටම තබා ගැනීම වැදගත් වෙනවා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලෝකයේ සෙසු රටවල් සමග සංසන්දනය කරනකොට අපේ වෛද්‍යවරුන් තියෙනවා විශාල හැකියාව. දැන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කරපු ගැසට් පත්‍රයේ ප්‍රධාන වගන්තිය වන්නේ මේකයි. ඊට පස්සේ කවුරු හරි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා නම් ලියාපදිංචිවෙන්ට වෛද්‍ය කවුන්සලයේ සමග මේ රටේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කටයුතු කිරීමට එහෙනම් උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවේදී යම් යම් අවම ප්‍රතිඵල ලබා ගත යුතුයි. විභාගයට පෙනී සිටිනවා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන්වල ඒ ප්‍රශ්න ඒ උත්තර පත්‍රය ලියන්න ඕනේ. එසේ කරලා සම්මාන සමාර්ථ දෙකක් හා සාමාන්‍ය සමත්වයක් ලබා ගන්නවා. ඒක තමයි අවම සුදුසුකම. ඒ කියන්නේ ක්‍රෙඩිට් පාසස් දෙකකොයි ඕඩිනරි පාස් එකකොයි. ඊට වඩා අඩු ප්‍රතිඵලයක් ලැබුණා. එතකොට වෛද්‍ය කවුන්සලයේ ඒ ශිෂ්‍යාව පිළිගන්නේ නැහැ. මේ රටේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කටයුතු කරන්න සුදුසු පුද්ගලයෙක් හැටියට. දැන් මේකෙන් රජයේ විශ්වවිද්‍යාලවල සිටින කිසිම ශිෂ්‍යයෙකුට අසාධාරණයක් සිදුවන්නේ නැහැ. ඒ මොකද අපේ රටේ වෛද්‍ය පීඨවල ඉන්න ශිෂ්‍යයන් මීට වඩා හුඟක් ලකුණු ලබාගෙන තියෙනවා. සිහි දෙකකොයි එස් එකකොයි අරගෙන වෛද්‍ය පීඨයකට කෙසේත් ඇතුළු වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද අපේ වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේකෙන් කිසිම අසාධාරණයක් සිදුවන්නේ නැහැ. මේ මිනිමම් ස්ටෑන්ඩර්ඩ් එක අවශ්‍යයි කියන එක තමයි මේ ගැසට් පත්‍රයේ ප්‍රධාන ලක්ෂණය. මේ රටේ සියලුම වෛද්‍ය පීඨ රැස් වෙලා මේක සාකච්ඡා කළා. ඒකමතිකව නිර්දේශ කළා තිබෙනවා මේ වෙනස අවශ්‍යයි කියලා. මෙඩිකල් එඩියුකේෂන් වෛද්‍ය අධ්‍යාපනයේ ඒ ප්‍රමිතියෙන් රැක ගැනීම සඳහා මේක අවශ්‍ය පියවරක් කියලා සියලුම වෛද්‍ය පීඨ ඒකමතිකව තීරණය කළා. ඒ නිර්දේශය වල තියෙනවා වෛද්‍ය කවුන්සලයට. ඒ අනුව තමයි මේ වෙනස කරලා තිබෙන්නේ. මේ ගැසට් පත්‍රයේ උපලේඛනයේ සඳහන් වෙනවා කරුණු කීපයක් පිළිබඳ මෙන්න මේ ස්ටෑන්ඩර්ඩ්ස් අවශ්‍යයි කියලා. අධ්‍යාපන පාඨමාලාව ශිෂ්‍යයන් ඇතුළු කිරීම, තක්සේරු කිරීම, අධ්‍යාපන පහසුකම්, අධ්‍යන කාර්ය මණ්ඩලයේ පාලන ව්‍යුහය මේ සියල්ලක්ම පිළිබඳ විස්තර සහිතව සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ පහසුකම් තිබෙන්න ඕනේ කියලා. ඒවා නැතිනම් රෙජිස්ට්‍රේෂන් ලැබෙන්නේ නැහැ කියලා මෙඩිකල් කවුන්සලයෙන්. දැන් මේක ඉතාමත් වැදගත්. අපේ වෛද්‍යවරුන් පිටරටට ගිහිල්ලා විදේශීය විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි වෙනුවෙන් ලියාපදිංචි වෙන අවස්ථාවලදී මේ ස්ටෑන්ඩර්ඩ්ස් මේ ප්‍රමිතීන් වලට අනුගත වීම ඉතාමත් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ රෙජිස්ට්‍රේෂන් එක ලැබෙන්නේ නැහැ. ඒක තියන්නේ අපේ අතේ නෙවෙයි, ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එක අතේම නෙවෙයි. ඒ සම්බන්ධයෙන් වෙනවා World Federation of Medical Education. World Federation of Medical Education. ඉතින් ඒ අය ඉල්ලා සිටනවා මේ අවම ප්‍රමිතීන් වලට අනුගත වෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ රෙකග්නිෂන් එක පිළිගැනීම ලැබෙන්නවා. ඉතින් එහෙනම් මෙතන අරමුණු දෙකක්. අනිවාර්යෙන් වඩා වඩා වෛද්‍යවරුන් අවශ්‍යයි. මම හිතන්නේ එක අවුරුද්දකට පුහුණු වෙච්ච වෛද්‍යවරුන් අපේ රටේ යනවා 700ක්. මෙහෙන් ඉගෙනගෙන වෛද්‍ය උපාධි ලබාගෙන පිටරට යනවා 700ක්. ඉතින් ඒ නිසා වඩා වඩා වෛද්‍යවරුන් බිහි කිරීම ඉතාමත් අවශ්‍යයි. අපි අනුපාතය ගැන හිතනවා නම් ආසියාවේ වෙන රටවල් එක්ක ජනගහණයට සාපේක්ෂව අපේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ගැන කිසියෙත් සෑහීමකට පත්වන්න බෑ. තව වෛද්‍යවරුන් අවශ්‍යයි. හැබැයි අපි ලබාගෙන තියෙන ඒ කියන්නේ මේ රටට ආඩම්බර වෙන්න පුළුවන් අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවයේ නිපුණත්වයේ පිළිගන්න. ඒක කිසියෙත් දියාරු නොවන විදිහට අපි ඒක රැක ගන්න ඕනේ. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ අවම ප්‍රවීතීන් මේ ගැසට් පත්‍ර දෙකකට ඇතුළත් කළා තිබෙනවා. ඉතින් වෙනස මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා පක්ෂ ભેදයෙන් තොරව මේක ඉතාමත් අවශ්‍යයි අපේ රටට, අපේ තරුණ පරපුරට මේ අධ්‍යාපන මට්ටම සුරක්ෂිත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද මේ ගැසට් පත්‍ර දෙකකට පක්ෂ ભેදයෙන් තොරව පූර්ණ සහයෝගය ලබා දෙන්නයි කියලා මා ඉතාමත් ඕනෑකමින් මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි කතානායකතුමනි.
honorable නන්දු කුමාර දිසානායක.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ගැසට් දෙක පිළිබඳව මා මීට කලිනුත් මතු කරා. අපිට මේ පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කර ගැනීම සඳහා උපදේශක කාරක සභාවක් හෝ කිසිදු
ඔව්
පොඩක් ඉන්නකෝ ඉතින්
ඔව් මන්ත්‍රීතුමා කියන්නේ
ගැසට් පත්‍රයේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයට එක බලපන්න නැහැ කියලා ගරු ඇමතුමේ කිව්වා. විශේෂයෙන් මම මේ අවධානය යොමු කරන්න හදන ගරු කතානායකතුමනි, අද අපේ රටේ හැමෝම මේකට අනුගත වීමක් සිද්ධ වෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ ගත්තොත් අපේ මහලේකම්තුමා සහ අලිත් ලේකම්තුමාලා ඉන්නේ, මියජු මහලේකම්තුමා ඉන්නේ වෙන විදිහකට. දැන් අද බලන්න එතුමාලා මේකට නැති වුණත් ඉතාමත්ම බුද්ධිමත්ව ඒ දුරස්ථභාවයේ තබාගෙන තියෙන පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් ඒ වැඩපිළිවෙල හදලා දෙන නිසා අපි දන්නවා රටේ ජනතාව මේකට අනුගත වුණත් ආණ්ඩුව සමහර වෙලාවට ඒකට ඇහුම්කන් නොදී යෑමේ ප්‍රතිඵලය තමයි ගොරමුතුමේ සිද්ධ වෙන්නේ. අද බලන්න අපේ මහලේකම්තුමා, නියෝජ මහලේකම්තුමා අද පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයට ගතුල නොවුණත් මහලේ බුද්ධිමත්ව ආවිච්චි
අනුකුමාර මන්තුමාට කතා කරන්නයි ඔබතුමාගේ රීති ප්‍රශ්නය දැන් ඇති.
ගරු කතානායකතුමනි, මට අහිමි වෙන කාලය ලබා දෙන්න කියලා ඔබතුමාගේ මයිල් ලයික් නෝ. කෙසේ වුවත් ඒ නිසා මම ගරු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ තිල්ලා හිටින්නේ. අපි මීට පෙරත් අපි කිව්වා එක්කෝ අපිට මේ පිළිබඳව කතා කරන්න උපදේශකාර සභාව කැඳවලා දෙන්න. ඒතර අපිට තියෙන ගැටළු සාකච්ඡා කරගන්න පුළුවන්. එහෙම නැතුව මෙතෙන්ද ගැසට් එකක් ඇවිල්ලා අපි කොහොමද කරුණු ඉදිරිපත් කරන්නේ? ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ ගැසට් දෙක අද අපි විවාදයට ගමු. හැබැයි සම්මත කිරීමකට අද භාජනය කරන්න එපා, වෙන අවස්ථාවක් ගමු කියන යෝජනාව. මොකද අපිට මේ පිළිබඳ ගැටලු තිබෙනවා. නමුත් උපදේශකාර සභාවක් නැත්නම් අපිට මේ පාර්ලිමේන්තුවේ විනාඩි දෙක තුනක් ලැබුණාම කරුණු කියන්නේ කොහොමද? ඒ නිසා මා හිතන්නේ පක්ෂ නායක රැස්වීමදීත් යම් එකඟතාවයකට ආවා අපි ගන්නවද නැද්ද කියලාද තීරණය කරමු කියලා මා ඉල්ලා හිටින්නේ. මේ ගැටලු ගණනාවක් තියෙන නිසා ඒ සාකච්ඡා කර ගැනීම සඳහා තවත් අවස්ථාවක් ගමු. මේ කලබලේ මා හිතන්නේ කලබලයක් තීවි කියලා මේ තත්ත්වය තුළ කොවිඩ් වසංගතය පිළිබඳ ගැසට් නිවේදනයක් නම් එනම් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතනවා කාලයක් අපිට ලබා දෙන්න මේ පිළිබඳ සාකච්ඡා කරලා සම්මත කරගන්න. ඊළඟ මා අවධානය යොමු කරනවා ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය පිළිබඳව ආණ්ඩුවේ යම් සාධනීය ක්‍රියාමාර්ග වගේම යම් නිෂේධනීය ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. මා හිතනවා ඒක අපි මේ සභාව ඇතුලේ විවාද කිරීමෙන් සංවාද කිරීමට වඩා ඒයට යම් ක්‍රමවත් සභාවක් අපිට හැදෙනවා නම් මේ පිළිබඳ අපේ අදහස්, ආණ්ඩු විසින් ගන්න ලබන ක්‍රියාමාර්ග, ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අපිට දැනගන්න, අපිට මැදිහත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම මා ඊළඟ කරන. විශේෂයෙන්ම අපි දන්නවා මේ කොවිඩ් වසංගතය ගරු කතානායකතුමනි, අපි කාටත් නොපෙනෙන අපි හැමදෙනාම වෙලාගත්තු සතුරි. අද මේ පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තු වාර්තා කරන වාර්තාකාරණියක් හා වාර්තාකරුවෙක් මේට ආසාදිත බවට පත් වී තිබෙනවා. ඒ වගේම ආරක්ෂා භාර හිටපු පොලිස් නිලධාරියෙක් එහි ආසාදිත බවට පත් වී තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් 25ක 30කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය කරලා තිබෙන බව වාර්තා කරමින් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඒ උදවිය පාර්ලිමේන්තුව තුලදී ආසාදනයට ලක්ුණා
කියලා නෑ නෑ ගරු කතානායකතුමනි, මේ කවුරුවත් දැන් අපිට ගෙදරින් කවුරු හරි හම්බුනොත් කාට හරි කියන්න පුළුවන් මේ ගෙදරින් ආසාදෙන් ලක්ුණ නැති එක ඇත්ත. ඒක හරි. හැබැයි දැන් කොතරින් හරි මේ වෛරසය පාර්ලිමේන්තුවේ ඇතුළටත් ඇතුළත් වී තිබෙනවා. ඒ වගේ මා දැක්ක පොලිස් නිලධාරීන් 150කට ආසන්න ප්‍රමාණයකට මේ සැදී තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ පොලිසියෙන්ද පොලිසියෙන් පිටතද කියන කරුණේ මම අතු කරන්නේ. ඒ වගේ මා දැක්ක වෛද්‍යවරු හෙදියන් සහ කාර්ය මණ්ඩලය 25කට ආසන්න ප්‍රමාණයට මේ වෙලදී තිබෙනවා. නමුත් තාමත් අපි මේ සක්‍රීය සමාජ කොටස ඇතුළට තමයි, ඒ කියන්නේ ඒක රාජකාරී යෙදෙන, ඒක ගමන් බිමන් වල යෙදෙන යම් සක්‍රීය සමාජ කණ්ඩායම ඇතුළට තමයි මේ ප්‍රවාහය වෙලා තිබෙන්නේ, මේ ඇතුළු වෙලා තිබෙන්නේ. හැබැයි මේ සක්‍රීය කණ්ඩායම බිඳිලා මේ අපේ රටේ මහලු වැඩිහිටි බවට පත් වූ විවිධ ලෙඩ රෝග වලින් පෙරෙන ගේ ආශ්‍රිත ජීවත් වෙන අයට මේක ආවොත් මා හිතන්නේ අපේ රට විශාල වියසෙන් ලක් විය හැකියි. මා හිතනවා ගරු කතානායකතුමනි, අපි කාටවත් අයිතියක් නැහැ අපේ රටේ වැඩිහිටි පරම්පරාවට මේ ඇතුළත් වෙමින් ඔවුන්ගේ ජීවිත විශාල අනාරක්ෂිත භාවයට පත් කිරීම සඳහා අපිට අයිතියක් නැහැ. මොකද ඒ අනතුර සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කියනවා නම් එහෙම අනතුරක් නැහැ කියලා කමක් නැහැ. නමුත් අපි නරකම දේ බලාපොරොත්තු වෙමු. අපි නෑ සමාවිත නේද? අපි හොඳම දේ බලාපොරොත්තු වෙමු. හැබැයි අපි නරකම දේට සූදානම් වෙමු. එනිසා මේ ජාලය බිඳ වැටුණොත් දැනට හමුදා යාන්ත්‍රණයත් PHI මහතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් විසින් යම් අතටගත්තු පාලිත තත්ත්වයක් මේක පවත්වාගෙන යන්න සමත් වෙලා තිබෙනවා නම් මේ පාලිත තත්ත්වෙ කොයි මොහොතක හරි බිඳුණොත් ගරු කතානායකතුරු මේ තත්ත්වය මෙහිට වඩා විශාල ව්‍යසනයක් බවට පත්විය හැකි. එනත් දැන් අපි කළ යුත්තේ කුමක්ද? අපි එකිනෙකාට දෝෂාරෝපණය කරගන්න පුළුවන්, අඩුපාඩුකම් කියාගන්න පුළුවන් නෙවෙයි. හැබැයි එයින් මේ ව්‍යසනේ කිසිසේත්ම මිදෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි හිතනවා අය අපේ රටේ ජාතික ව්‍යසනය දක්වා වර්ධනය විය හැකියි කියන අනුමානය අපිට තිබෙනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාව අපිව තෝරාපත් කරලා වෙලා තියෙන්නේ කුමක් වෙනුවෙන්ද? එවැනි ජාතික ව්‍යසනයක් හමුයි.
දැන් ඔබතුමාගේ කාලය අවසන්.
ඔව්, මම අවසන් කරනවා ගරු කතානායකතුමනි. එවැනි ජාතික ව්‍යසනයක් හමුයි අපි එකිනෙකා දෝෂාරෝපණය කරගනිමින්, එකිනෙකාට බැනවදිමින්, එකිනෙකා ඔහේ ගත කරන්න නෙවෙයි මා හිතන අපිව තෝරාපත් කරලා වෙලා තිබෙන්නේ. එනිසා දැන්වත් ආණ්ඩුව පැත්තෙන් මා කියනවා මේ ජාතික ව්‍යසනයක් ලෙස තේරුම් ගනිමින් ජාතික යාන්ත්‍රණය සකස් කරන්න. ඒ සඳහා අපි අපේ දෑත් දිගු කරන්න ලෑස්ති ගරු කතානායකතුමනි. මොකද මා නැවතත් කියන මේ පාලිත තත්ත්වයේ බිඳුනොත් ඇතිවිය හැකි ව්‍යසනය දේශපාලනික ලෙස කාටාරික ස්වාසි වෙන්න පුළුවන් අවාසි වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මා මේ කියන්නේ. හැබැයි ව්‍යසනේ බිඳුනොත් අපේ රටේ වැඩිහිටි පරම්පරාව විශාල ගොදුරු බවට පත්වීමේ අනතුරක් තිබෙනවා. අන්නේ අනතුර හේතු කොටගෙන ගරු කතානායකතුමනි යම් ජාතික යාන්ත්‍රණයකට මැදිහත් වෙන්නේ. ඒ සඳහා අපි අපේ දායකත්වේ අපේ මැදිහත් වීම අපි ලබා දෙන්නේ ලෑස්ති. ගරු අගමැතිතුමගේ මා ඉල්ලා සිටිමි. මේ අපි කවුරුත් දේශපාලන පොරපිටියේ අපි එකිනෙකාගේ ගෝල් එකට ගෝල් එකක් බව ගහන පාපන්දුව බවට පත් කරගෙන නොගත යුතු තත්වයක්. මේ තත්වය හමුවෙත් අපි බෙදෙනව නම්, මේ තත්වය හමුවෙත් අපි දේශපාලන සූදුවක යෙදෙනව නම් මා හිතන්නේ ගරු කතානායකතුමේ කිසිසේත්ම යුක්ති සහගත නැහැ. මේ ව්‍යසනේ මේ තත්වයෙන් පාලනය කර ගැනීම සඳහා අපි හැම දෙනාගේ මැදිහත් වීම අපි අපේ දායකත්වය ලබා දෙන්න ලෑස්ති. ඒ සඳහා ආණ්ඩුව සූදානම් නම් ආණ්ඩුවක බැහැර කරනවා නම් ඒක ආණ්ඩුව කාර්යය. හැබැයි අපි හිතනවා දේශපාලන ව්‍යාපාරයක් හැටියටත් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජ්‍යයන් හැටියටත් මේ ව්‍යසනයේදී අපි හැම කෙනාටම පංගුවක් තිබෙනවා, හැම කෙනාටම කොටසක් තිබෙනවා. ඒ කොටස සඳහා අපේ දායකත්වයක් මැදිහත් කරගන්න. මොකද මේ
හරි බොහොම ස්තුතියි.
මම අවසන්ම කරනවා මේ ගරු කතානායක මල්ටි බැරල් වලින් හෝ යුද ටැංකි වලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි, මේ සමාජයක් ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක්. සමාජය මේ වෛරසයේ මිනිස් සිරුර නම් සමාජ මොනතරම් ප්‍රමාණයකට අපිට විනයානුකූල කරගන්න පුළුවන් වේවිද? මොනතරම් ප්‍රමාණයකට දැනුම් සම්භාරයක් ගෙන යා හැකි වේවිද? සමාජය මොනතරම් ප්‍රමාණයකට මේ පිළිබඳ අවධානය ලක් කරගත හැකිද කියන එක වැදගත්. අන්න ඉදී දේශපාලන ව්‍යාපාරවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය අපි හැම දෙනාම එක්ව පරාජයට පත් කිරීම සඳහා
බොහොම ස්තුතියි.
ආයකත් ලබා දෙමු කියන යෝජනාව කරේ මම අතට බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමත් සෞඛ්‍ය අමාත්‍යතුමියත් ඉන්න අවස්ථාවේදී ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 ලබා දීමේ කටයුතු ආරම්භ වෙනකොට පෞගිය අවස්ථාවේදී වැඩිහිටි දීමනාව ලැබෙන අයටත් රුපියල් 5000 ලබා දුන්නා. දැන් මේ අවස්ථාවේදී රුපියල් වැඩිහිටි දීමනාව ලබන සියලු දෙනාට රුපියල් 5000 නොදීමට තීන්දුව කරලා තියෙනවා.
ඒ විතරක් නේ මේ ප්‍රශ්නේ. ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න.
කියන වෙලාවෙවත් අපේ ජනතාව වෙනුවෙන් වචනයක් කතා කරන්න අවස්ථාව ලබා දෙන්න. මම මේ දේශපාලනයක් කතා කරනවා නෙමෙයි. වැඩිහිටි දීමනාව ලබා දෙන අයට රුපියල් 5000 නොදෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම ගිය පාර රුපියල් 5000 වැඩිහිටි දීමනාව දුන්න අයට පමණක් නෙමෙයි පොරොත්තු ලේඛනයේ හිටපු අයටත් ලබා දුන්න රුපියල් 5000. කරුණාකරලා ඒ අයටත්, ඒ වගේම ආබාධිත දීමනාම ලැබිච්ච අයටත් රුපියල් 5000 නොදෙන්න කටයුතු කරලා තියෙනවා දැන් මේ වෙලාවයි. ඉතින් කරුණාකරලා වැඩිහිටි දීමනාව කියන්නේ වයස 70ට වැඩි අහිංසකම පිරිස මේ රටේ ඉන්න. ආබාධිත දීමනාව කියන්නේ අහිංසකම පිරිස. ඒ අයට රුපියල් 5000 නොදෙන්න කටයුතු කරන්නේ මොකද කියන එක මට තේරෙන්නේ. කරුණාකරලා ඒ ගැන අවධානය යොමු කරන්න
කියලා සිටිනවා. නිමල් ලංසා.
ගරු තනායකතුමනි, විශේෂයෙන් අද ඉදිරිපත් කරපු 52 පිළිබඳව විවාදය ගන්න අතර මේ අවස්ථාවේදී කතා කිරීම ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන් මම
ඔව් රාෆකින් මන්තුමා කියන්නේ
එමේ අපේ නිමල් ලංසා මහත්මයා කතා කිරීමට පෙර අප අනුර කුමාර දිසානායක මහත්මයා මතු කරපේ කාරණාව
මේ ජාතික ආපදා කළමනාකරන මේ අපේ මේ සභාව කියලා එකක් තියෙනවා. ඒ සභාව පිහිටුවීම පිළිබඳව අගමැතිතුමා කඩිනමින් කටයුතු කරලා විපක්ෂයටත් ඒ කාර්යභාරය ඇතුළත් වීම සඳහා ඉඩකඩක් ලබා දුන්නා නම් මේක ජාතික ව්‍යසනයක් හැටියට ඒකේ සහභාගීත්වය අපටත් ලබා දෙ හැකි කියන එක පිළිබඳව පොඩ්ඩක් අවධාරණය කරනවා.
හරි, බොහොම ස්තුතියි නිමල් ලංසවන්ත.
ගරු කතානායක,
අපි මේ කැඩවනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ. එතකොට මෙහි මේ
ලොස්සෙන්දම ගන්න පුළුවන්. හොඳයි, මං හිතන්නේ පාර්ලිමේන්තු මං හිතන අය රැස් වෙන්නේ 12 නේ, මට මතක විදිහට. එහෙනම් 12 වෙනිදා එක ගන්න පුළුවන්. හොඳයි,
හරි, හොඳයි.
ඔව් ඔව් මන්තිමා කියන්න.
ඔව්, කතානායකතුමනි, කතා කරන්න අවස්ථාවක් එන්නේ නැති නිසා කතා කරන්නේ. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා සපත්තු ඉල්ලනවා. මොකද ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් 5000 දීමනාවක් ලැබෙනවා. තව තවත් නොලැබෙන අයට තමයි හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා ඉල්ලන්නේ. මම කකුල් දැන් එතුමා සපත්තු ඉල්ලද්දි මම කකුල් ඉල්ලන්නයි හදන්නේ මේ ගරු අගමැතිතුමා ඇතුළු මේ සියලුම දෙනා ඉස්සරහා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ওই ගම්පහ දිස්ත්‍රික්කයේ වාගේම පොලිස් කොට්ටාස පහකට ආසන්න විශාල ප්‍රමාණයක දැන් ඇඳුම් නීතිය දාලා ඒවා වහලා දෙනවා. ඉතින් රුපියල් 5000 දීමනාව කිසිම කෙනෙකුට කිසිවෙකුට ඒ ප්‍රදේශයේ ලැබෙන්නේ නැහැ. මොකද මාවයෙන් එහා පැත්තට 5000 දීමනාව ලැබෙද්දි මාවයෙන් මෙහා පැත්තට රුපියල් 5000 දීමනාව ලැබෙන්නේ.
බොහොම ස්තුතියි බණ්ඩාරමන්තුමා.
ඔව්, ගරු කතානායකතුමනි, ගරු තුසාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා කියපු කතාව අසත්‍යයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමා ඊයේ ඉඳන් රුපියල් 10000 බෙදනවා ආහාර බලු 5000 බැගින්. ඊළඟට රුපියල් 5000 දීමනාව අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒකත් ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. වැඩිහිටි දීමනාව කපල නැහැ.
හරි.
වැඩිහිටි දීමනාව කපල නැහැ ගරු මන්ත්‍රීතුමා, බොරු කියන්න එපා මේ සභාවට. වැඩිහිටි දීමනාව ඔබතුමාලේ කාලේ තමයි කැපුවේ. දැන් සම්පූර්ණ වැඩිහිටි දීමනාවයි. ඒ වගේම ආපති දීමනාව
මේ සියල්ල බොහොම සුදී නැගේ අදහස. ඔබතුමාලගේ අදහස ප්‍රකාශ කරගත්තා. දැන් ඇතිනේ නිමල් ලංසය මැතිතුමාට කතා කරන්න ඉඩ දෙන්න. හරි. ඒක අදාළ නැහැ.
අපි නායකතුමනේ
ඔබතුමාලගේ අදහස ප්‍රකාශ කරගත්තා.
අද මම
මේක දෙන්න කියලා ඒක ඇති.
මේ සභාවේ ගරු විපක්ෂ නායකතුමා විශේෂයෙන් සංඛ්‍යාලේකන වගයක් ඉදිරිපත් කළා. මොකද මේ කොවිඩ් වසංගතය කියන්නේ මේ ලංකාවට විතරක් සීමා වෙච්ච වසංගතයක් නෙමෙයි. මේක ගෝලීය වසංගතයක්. ගෝලීය වසංගතයක් සංසන්දනය කරද්දී ඒ වාසිදායක එක රටක් අරගෙන අනිත් රටවල් ඔක්කොම අතහැරලා සංසන්දනය කරලා රටේ ජනතාව නොමග යවන්න ලෑස්ති වෙන්න එපා කියන එක අපි ඉස්සෙල්ලම විපක්ෂ නායකතුමාට කියන්න ඕනේ. මෙතුමාම කතා කළා නව ශ්‍රී ලංකාවේ ගැන. අපි පිළිගන්නවා නව ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳට තියෙනවා. ඇයි පිළිගන්නේ නැත්තේ? ලංකාවත් කොවිඩ් වසංගතය හොඳට පාලනය කරලා තියෙනවා කියන එක. මොකද ඈ ආගෙන ඉන්න ඕන කෙනෙක්ට උත්තර දෙන්න ආගෙන ඉන්න සංඛ්‍යාලේකන එක්ක ඕන කෙනෙක්ට විවාදයට එන්න පුළුවන් සංඛ්‍යාලේකන එක්ක නව ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් මේ රෝගීන් අඩු වෙන්න පුළුවන් මරණ 25ක් වෙලා තියෙනවා. ලංකාවේ 11335 රෝගීන් එද්දි මරණ 21යි. 1988ක් නව ශ්‍රී ලංකාවේදී මරණ 25ක්. කොහොමද සෞඛ්‍ය? හරි ඔබතුමා ඉන්නකෝ මගේ උත්තරය දෙනකම් ඔබතුමා පැන ගන්න නැතුව මෙතන. මම කියන්නේ එකක් වැරදුනොත් ලොකු දෙයක්. තමුසාලා 300ක් මැරුවේ ඉබ්‍රාහිම් ජාතික ලැයිස්තුවේ එක 300ක් මරලා එනවා. මෙතන එකක් ගැන නිවැරදි කරන්න 300ක් මරලා එක ගැන කතා කරන්නේ නැහැ මෙතන ඇවිල්ලා. මම කැනඩාවේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙද්දී කැනඩාවේ හිටියා. දවස් 15ක් ගිහලා ලංකාවේ අමුවේ මිනිස්සු මැරුණා. පොඩි ළමයි මැරුණා. කතා කරන්න පාර්ලිමේන්තුවට ආපු නැති අණ්ඩ කුමාර දිසානායක එනවා එකක් ගැන නිවැරදි කරන්න. මම 21 කිව්වා 22යිලු. අනේ ලැජ්ජයි තමුන් නාංශ ගැන 300ක් මැරනම 300 ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. 300 ගැන කතා කරන්න එදා වෙන්නේ මේක ගරු කතානායකතුමා මගේ එතුමා තමයි බාධා කළේ. ඒ නිසා ඉතාමත් පෑදීලි අණ්ඩ කුමාර දිසානායක මහත්තයාට මම කියන්න ඕනේ. මම අණ්ඩ කුමාර දිසානායක මහත්තයාට කියන්න ඕනේ මෙතුමන්ලා හරි ආසාවෙන් ඉන්නවා. කොරෝනා වැඩි වෙන්න ඕනේ ලංකාවේ. රෝගීන් වැඩි වෙන්න ඕනේ. රෝගීන් මරණයට පත් වෙන්න ඕනේ. ආර්ථිකය වින මේක තමයි විපක්ෂයේ කාලකන්ණි සතුට ලබන්නේ. ඒ නිසා අපි ඒකනේ කිව්වේ අණ්ඩ කුමාර මම 21ක් කියද්දි 22ක් කියලා. ඒකනේ කිව්වේ. ඒකනේ පෙන්නුවේ වෙන මොනවාද පෙන්නුවේ. ඒ නිසා අණ්ඩ කුමාර මහත්තයෝ මගෙන් ආගන්නේපා තමුන් නාංශ ගැන. තමුන් නාංශේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණාම දවස් 15ක් දවස් 15ක් ගිහලා ලංකාවට ආවේ. මමත් ඇමරිකාවේ හිටියේ මං දවසින් ආවා. තමුන්නාංශයට එච්චර සතුට තමුන්නාංශයට එච්චර ජනතාව ගැන කැක්කුමක් තියෙනවා නම් මරණ මිනිස්සු ගැන වේදනාවක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් අනිත් දවසේ ෆ්ලයිට් එක ගලන් එන්න තිබ්බනේ ඔබතුමාට. ආවේ නැහනේ ඔබතුමා. ඔබතුමා ආවේ නැහනේ දෙයියනේ. ඔබතුමා ආවේ නැහැ. එනිසා මගේ මේ
කතා
කරන්න බෑ. විශේෂ
පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු කතානායකතුමනි, ඉතාමත් වැරදිසා අසත්‍ය තොරතුරු කියන්නේ. ප්‍රහාරය සිද්ධුනේ 21. ඒතර මා ලංකාවට එනවා 25. කොටකින්. පොඩි. අනේ ඔයත් එකම නොට්ටු දාන්නේ. ඔයත් කොට්ටු දාන කුඩු ෂොට් එකක්. හරිද? ඔයත් කොට්ටු දාන කුඩු ෂොට් එකක්. ඒ නිසා ගරු කතානායක මොන හෙරෝවින්ද හොද කියලා ඔට්ටුවක් දාන්න ඕද මෙයත් එක්ක? හරිද? මීගොමින් කොට බානේවද හොඳ? දෙවුන්දරින් කොට බානේවද හොඳ කියලා ඔට්ටුවක් දාමු. එහෙම ඔට්ටුවකට හොඳ වෙයි. ගරු කතානායකතුමා මා කිව්වේ 21 කියනක ඊයේ වාර්තා වෙලා තිබුණා. දැන් අපි මේ සාකච්ඡා කරන අවස්ථාවේදී තව දෙදිනෙකගේ වාර්තාවක් ආවා. මා හරි සාධාරණක 21 නෙවෙයි 23ක්. මේක මගේ සන්තෝෂය හෝ මගේ ප්‍රාර්ථනේ නෙවෙයි. මගේ ප්‍රාර්ථනේ සහ සන්තෝෂය මොකද්ද කියලා මගේ කතාවේදී මම පෙන්වා දුන්නා. ඉතින් ඒක අගමැතිතුමත් අමාත්‍යතුමත් අමාත්‍යතුමියත් ඒකට එකඟ නම් වෙනම දෙයක්. මොකද ගරු කතානායකතුමනි, ඒ ප්‍රවෘත්තිය දැන් තමයි ආවේ තව දෙදිනෙක මිය ගියපු බව. ඒ නිසා තමයි මා කිව්වේ 21 නෙවෙයි 23ක් බව දැන් වාර්තා වී තිබෙනවා. ඒකට ඒ තරම් දඟලන්න, ඒ තරම් කලබල වෙන්න මා දන්නේ නැහැ ගරු කතානායකතුමනි මොකද්ද හේතුව කියලා. මොකද මා ඉතාම ඉස්සල්ලත් පැහැදිලි කරලා කිව්වා, මෙය අපි එකිනෙකාට ප්‍රහාර එල්ල කරන
හරි ඔබතුමාගේ අදහස් කියාගත්තනේ
අවස්ථාවක් නොවන බවත්, අපි මේකෙදි කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳවත් මගේ
අරෝ කතානායකතුමනි අණ්ඩු කුමාර දිසානායක මහත්තයාට මම උපදේ දෙන්න ඕනේ. ඔබතුමාලගේ ආණ්ඩුවනේ තිබ්බේ. ඔබතුමා විපක්ෂයේ සංවිධායක වුණාට ඔබතුමා දූෂණ මර්ධන කමිටුවේ හිටියා. ඔබතුමා හිටියා විධායක කමිටුවේ. ඔබතුමා තමයි පොලිසිය පාලනය කළේ. ඔබතුමා තමයි අධිකරණය පාලනය කළේ. ඔබතුමාට පුළුවන් ඕන මගුලක් කරගන්න තිබ්බනේ. ඔබතුමාට අපි වැරදි වැඩ කළා තියෙනවා නම් ඒ නිසා අණ්ඩු කුමාර දිසානායක මහත්තයෝ ඇත්ත ඉතට එකඟව පිළිගන්න. පාස්කු පාරේ 300ක් මරණම තමුන්නාංශ ලංකාවට ආවේ නැහැ කියන එක දවස් 10ක් යනකම්. ඒ නිසා තමුන්නාංශ පිළිගන්න. ඒ නිසා අපි මේ සභාවේ කතා කරන්නේ තමුන්නාංශට බය නෙමේ. අපි මේ රටේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු, දුප්පතාගේ දුක දෙන මිනිස්සු, තමුන්නාංශලාගේ කටින් බතල ඉඩන මිනිස්සු නෙමේ අපි. අණ්ඩු කුමාර දිසානායක මහත්තයාට මම අවසාන වතාවටත් කියන්නේ, තමුන්නාංශේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම මේ රටේ තමුන්නාංශලාගේ පක්ෂේ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම්ගේ පුතු තමයි 300ක් මැරුවේ. මේක ගැන උත්තර දෙන්න වෙයි කියලා තමුන්නාංශේ ලංකාවට ආවේ නැහැ. ඒ ඉඳලා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා තමුන්නාංශලාට කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ කාලෙත් ආර්ථිකය විනාශ කරලා මේ ඡන්දේ දාන්න ගිය මිනිසුන්ව අමුඅමුව මරලා කකුල කපපු තමුන්නාංශේ මට උගන්නන්න එන්න එපා. තමුන්නාංශලාගේ ආණ්ඩුව තිබ්බේ ගිය අවුරුදු 5 අපි වැරදි වැඩ කරලා තියනා නම් ඕන දෙයක් තමුන්නාංශර කරන්න තිබ්බා. තමුන්නාංශලාට ඕන දෙයක් කරන්න තිබ්බ අපි වැරදි නැති නිසා
ලංසමන්තුමා උතුමයි කාලය අවසන් වෙගෙන යන්නේ
ඉක්මනට කතා කරන්න. එනිසා ගරු කතානායකතුමනි මම කිව්වේ මගේ කතාවට බාධා කළේ මෙතුමා. මම කියාගෙන ආවේ මේ කොවිඩ් වසංගතය කියන්නේ මේ ගෝලීය වසංගතය.
ඔව් මේක අඳු කුමාර දිසානායකතුමා
මේක ගෝලීය
වක්මන් කරන්නේ. ඉක්මන් කරන්න.
කතානායකතුමනි
ඉක්මන් කරන්න.
ප්‍රහාරය සිද්ධ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරපු කෙනා මේ මට චෝදනා කරනවා.
මෙතුමල්ලා මේම තමා රටේ මිනිස්සු නොමගවන්නේ. මෙතුමල්ලා මේම තමා පාර්ලිමේන්තුව නොමගවන්නේ. මගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරනවා. පාස්කු ප්‍රහාරයේදී යාපලාන්නේ මම හිටියානම් මං අද මන්ත්‍රී ධුරෙන් අයින් වෙනවා. තමුන්නාංශ මගේ අභියෝගේ බාර ගන්නවද? තමුන්නාංශ දැන් කිව්වනේ පාස්කු ප්‍රහාරයේදී මම ආණ්ඩුවේ හිටියා කියලා. මම ඉතාමත් පැහැදිලිව කියනවා මම විපක්ෂේ නියෝජනය කළේ. ඒ නිසා තමුන්නාංශලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ මිනිස්සුන්ව නොමගවන, මේ පාර්ලිමේන්තුව නොමගවන මා අශික්ෂිත ජාතියක්. ඒ නිසා තමයි තමුන්නාංශලා 40 ඉඳලා 16ට බෑලා, 16 ඉඳලා 8ට බෑලා, 8 ඉඳලා 6ට බෑලා, 6 ඉඳලා 3ට බෑලා එකට බයින්න යන්නේ. තුන ආරක්ෂා කරගන්න කියන එක අපි ඉතාමත් පැහැදිලිව අණ්ඩු කුමාර දිසානායක මහත්තයාට කියන්න ආසයි. ඒ නිසා තමුන්නාංශේ සත්‍ය, තමුන්නාංශේ ඇත්ත, තමුන්නාංශේ පිළිගන්න. මේ රටේ අහිංසක මිනිස්සු 300ක් මරුණම තමුන්නාංශේ යුක්තිය වෙනුවෙන් කතා කළේ නැහැ. තමුන්නාංශා විජිතේරත් මහත්තයා
ලංසමන්තුමා මාත්‍රකාව කතා කරන්න ඔබතුමායි කතාව කරගෙන යන්නේ.
ඊබ්‍රාහිම් තේරෙන්නේ නැහැ කිව්වා.
ඔබතුමායි කතාව කරන්නේ.
මරාගෙන මරන දාපු
ලංසමන්තුමා
ඊබ්‍රාහිම් ගැන කතා කරන්නේ
නැතුව අද මේ කටලෙන්නේ නැතුව ඔබතුමායි කතාව කරන්නේ.
මම මුලට මගේ කතාවට යනවා ගරු කතානායකතුමා. මොකද මම කතා කරන් ආවේ මේ වතුර එක වතුර ඇදෙනවා. මේ කොවිඩ් වසංගතයේ ගෝලීය වසංගතයක්. එතකොට අද ලෝකේ ජනගහනයත් එක්ක මේ රෝගීන් ඇතුණු ප්‍රමාණය මරණානුපාතය බලපුවාම ලංකාව මං හිතන්නේ ලෝකයේ රටවල් අතර ඉතා උසස් තැනක ඉන්නේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයක් කියනවා. තමුන්නාන්සාට මම උදාහරණ විදියට දෙන්නම්. ඇමරිකාවේ හරි හරි මං කතා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නැගිටින්නකෝ. අර මේක ආගන්න මේ ගෝලීය වසංගතයේ තමුන්නාන්සාර සංසන්දනය කරන එංගලන්තේ ගෙන ආගන්නකෝ. එංගලන්තයේ දැන් විපක්ෂ නායකතුමා කිව්වනේ එංගලන්තයේ උදාහරණ අරගෙන මේ එංගලන්තයේ මරණ අනුපාතය 4.7යි. ලංකාවේ මරණ අනුපාතය 0.19යි. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමා මේ සභාව නොමග යන්න එපා. මේ රටේ ජනතාව නොමග යවන්න එපා. මේ කොවිඩ් වසංගතය ගත්තම ලෝකයේ රටවල් අතරින් ලංකාව ඉතාස උසස් තැනක කොවිඩ් එක පාලනය කරලා තියෙනවා. මරණ අනුපාතය පාලනය කරගෙන තියෙනවා. රෝගීන් ඇති වෙන එක අඩු කරලා තියෙනවා. ඒ නිසා මේවා ගැන තමුන්නාන්සලා කතා කරන්න. තමුන්නාන්සලා හැමදාම දොස් කියන්න එන්න එපා. තමුන්නාන්සලාට මම පෙන්නන්නම් තමුන්නාන්සේ කතාවේදී කිව්වා මේ PCR වැඩි වෙලා නැහැ කියලා. තමුන්නාන්සේට පෙන්නන්නම් මාර්තු මාසයේදී අපි පටන් ගද්දී PCR 2552යි. ඒක අප්‍රියලෙදි 20000 වුණා.
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි, ඔබතුමා බොහොම පැහැදිලිව දන්නවා. මේ 77 එක යටතේ අපි මේ විවාදයේ අදාළ මාතෘකාවත් එක්ක කතා කරනවා. දැන් අපි දන්නවා මේ වැදගත් විවාදයක් තියෙන්නේ. හැබැයි අද විද්‍යාවට වඩා මිත්‍යාව තමයි රජ කරන්නේ. කලකෙඩි දානවා, මුට්ටි දානවා, වැව් වලට, ජලාශ වලට වදිනවා. ඉතින් මේක මහද මේ ආණ්ඩුවේ වියත්මක කියලා කිව්වට අද මේක වියත්මකේ නෙවෙයි යන්නේ, මිත්‍යාවකේ යන්නේ.
ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා කරගෙන යන කතාව.
ගරු කතානායකතුමනි, මේ සභාව නොමග යන විදියට කතා කළේ විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා PCR වැඩි කරගත්තේ නැහැ කියලා. මම මේ පෙන්වන්නේ සංඛ්‍යාලේඛන නැතුව. PCR අපි මාර්තු මාසේ 2500යි, අප්‍රේල් මාසේ අපි 20000 දක්වා වැඩි වෙනවා, මැයි මාසේ වෙද්දී අපි 43000 දක්වා වැඩි කරගන්නවා, ජූනි මාසේ වෙද්දී අපි ඒක 44000 දක්වා වැඩි කරගෙන ජූලයි මාසේ 53000යි, අගෝස්තු මාසේ වෙද්දී 88000යි, සෙප්තැම්බර් මාසේ 81000යි, අපි ඔක්තෝබර් මාසේ වෙද්දී 226000. ඒ කියන්නේ එකට තුනක්, ඒ කියන්නේ මුල ඉඳලා ගත්තොත් අපි 10 ගුණයක්. ඒ කියන්නේ අපි රටක් විදියට ආණ්ඩුවක් විදියට තිබ්බ ධාරිතාවය එකට 10කින් වැඩි කරගෙන තියෙනවා. ගිය මාසෙ එක්ක සංසන්දනය කළොත් එකට 3ක් වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා මම විපක්ෂ නායකතුමාට අභියෝග කරනවා. මම විපක්ෂ නායකතුමාට අභියෝග කරනවා මේ ජනතාව මේ රටේ නොමග යවන්න එපා. මේ රටේ පාර්ලිමේන්තුව නොමග යවන්න
එපා.
ගරු කතානායකතුමනි, මේ අපේ ඇමතුමා මේ රටේ මිනිස්සු නොමග යවන්න අර සංඛ්‍යාලේඛන ටිකක් ඉදිරිපත් කරනවා. රෝගීන් 20ක් 30ක් ඉන්න වෙලාවේ PCR ගානයි දැන් මේ ගානයි සංසන්දනය කළා. මෙතුමා මේ වැඩි කරා කියන මේ රටේ ගොන්නු ඉන්නවා කියලා හිතාගෙන.
දැන් රීඩ් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කතා කරගෙන යන්න.
හැබැයි ගරු කතානායකතුමනි, මට තේරෙනවා. ඒ කියන්නේ අපේ ආණ්ඩුව PCR වැඩි කළා කිව්වම මේක පිළිගන්න කැමති නැහැ. මේගොල්ලෝ කැමති කොවිඩ් එක වැඩි වෙන්න ඕනේ, මරණ වැඩි වෙන්න ඕනේ, ආර්ථිකය විනාශ වෙන්න ඕනේ. ඒකට තමයි මේ විපක්ෂය කැමති. අපි ආණ්ඩුවක් විදියට, අපි රජයක් විදියට ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අපි යමක් කරලා තියෙනවා කියන එක පෙන්වන එක ඇහුම්කන් දෙන්නවත් කැමති නැහැ. මට තේරෙන්නේ නැහැ මේ විපක්ෂය ලෝකේ කොහරි තියනවද කියලා. තමුන්නාන්සල හැමදාම ගන්නේ දිනු වෙච්ච බලවත් රටවල්නේ. අද ලෝකයේ බලවත් රටවල්, ලෝකයේ සල්ලි තියෙන රටවල්, ලෝකයේ සෞඛ්‍යංශයේ අතින් ධාරිතාව උපරිමයේ තියෙන රටවල් අපි එක්ක සංසන්දනය කළොත් ඊට වඩා උඩින් සෞඛ්‍ය සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා. අපි කොවිඩ් එක අවම කරගන්න විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියලා. ඒ නිසා ඒක තමුන්නාන්සල කුවකටයක් නැතුව පිළිගන්න. මොකද මේ අපි කියන්නේ අපේ සංඛ්‍යාලේඛන නෙමෙයි. මේ ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එහෙම නැත්නම් මේ පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන ආයතන සියල්ල අද තියෙනවා මේ ඉන්ටර්නෙට් එකට ගියාම බලන්න. ඒ නිසා අපි තමුන්නාන්සලට කියන්නේ
ලංසාන්තුමා, ඔබතුමාගේ කාලය අවසන්යි.
අත්‍ය තමුන්නාන්සල දැනගෙන මේ කොවිඩ් එක අවම කරගන්න තමුන්නාන්සල කුවකටයක් නැතුව අපිට සහයෝගය දෙන්න කියන එක අපි ඉල්ලා සිටින්න යන ආශිර්වාදනට ස්ථාන